SBS Radio.
මේ ගෙවිගෙනන්නේ මාර්තු මාසේ. මාර්තු මාසේ විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව පුරා තවත් වැදගත් සෞඛ්‍ය කාරණයක් පිළිබඳව සාකච්ඡා වන මාසයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තමයි මේ අපස්මාරය කියන රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි මාර්තු මාසය හැඳින්වෙන්නේ. ඉතින් අපි මේ පිළිබඳවයි දැන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ අපේ SBS සිංහල වැඩසටහනෙන්. මේ සාකච්ඡාවට අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරුලිය මහතාව. අයිබුවන් සුබ උදෑසනක් වෛද්‍යතුමනි.
අයිබුවන් සුබ උදෑසනක් මදුර.
හොඳයි වෛද්‍යතුමනි, අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මුලින්ම පැහැදිලි කරගමු මොකද්ද මේ අපස්මාරය කියන්නේ කියලා.
ඔව් මදුර, අපස්මාරය කියන්නේ මේ අද ඊයේ ඇතිවෙච්ච රෝගයක් නෙමෙයි. අතීත සාධක දිහා බැලුවාම ක්‍රිස්තු පූර්ව 2000කට පමණ පෙර, ඒ කියන්නේ අදින් අවුරුදු 4000කට විතර එහා ගිය අතීත සාධක තියෙනවා මෙම මේ රෝගය පැවතුනා කියලා. අපස්මාරය එහෙම නැත්නම් එපිලෙප්සි ඉංග්‍රීසියෙන් කියන රෝගය, ඔය ග්‍රීක වචනයක් තියෙනවා එපිලෙප්සියා කියලා, එයින් බිඳී ආපු වචනයක් තමයි මේ එපිලෙප්සි කියන්නේ. සිංහල භාෂාවෙන් අපි අපස්මාරයට මීමැස්මරේ කියලා කියනවා. මේ අපස්මාරය කියන්නේ මේ රෝග සමූහයක එකතුවක්. ඇත්තටම අපි මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු, මොකද මෙහි යම් ගැටලු සහගත තත්වයන් තියෙනවා මේ වචනවල අපි හඳුන්වන එකේ. ඔබ අහල ඇති වලිප්පුව, එහෙම නැත්නම් මේ ෆිට් එක කියන එක සාමාන්‍ය ජනවහරේ දැන් විශේෂයෙන්ම මේ ගැස්මක් වගේ ඒ වගේ ඇති වුණාම අපි කියනවා මේ වලිප්පුව, එහෙම නැත්නම් මේ ෆිට් එක හැදුනා කියලා. වලිප්පුව විවිධ හේතු නිසා ඇති වෙන්න පුළුවන්. එකක් තමයි යම් කෙනෙක්ට උණ හැදුනොත්, ඒ වගේම මොළයට සපයන සීනි, ග්ලූකෝස්, ඔක්සිජන්, ඒ වගේම ලවණ වගේ අඩු වුණොත් මේ වලිප්පුව හැදෙන්න පුළුවන්. ඒ වගේම අපස්මාරය නිසා වලිප්පුව හැදෙන්නත් පුළුවන්. වෙනත් විදිහට කියනවා නම් නැවත නැවත ඇතිවන වලිප්පුව නැත්තම් ෆිට් එක අපි අපස්මාරය නැත්ත එපිලෙප්සි කියලා කියනවා. මෙහිදී සිදුවෙන්නේ මොළයේ ස්නායු සෛලවල සිදුවන අසාමාන්‍යතාවයක්, විශේෂයෙන්ම එහි තිබෙන විද්‍යුත් හා රසායනික වෙනස් වීමක් නිසා යම් යම් මොළයේ කොටස් අසාමාන්‍ය ලෙස සක්‍රිය වීමක් සිදු වෙනවා ඉතා කෙටි කාලයකට. ඉතින් මේ නිසා ඒ අයට මේ අපස්මාර රෝගය ඇති වෙන්න පුළුවන්.
ඔව්, මෙහි රෝග ලක්ෂණ පිළිබඳව අපි කතා බහ කරොත් වෛද්‍යතුමනි.
මම කිව්වා මේ මොළයේ ඇති වෙන අසාමාන්‍යතාවයක් නිසා, මේ නියුරෝන සෛලවල අසාමාන්‍යතාවයක් නිසා මේ ඇති වෙන්නේ. ඉතින් මේ මොළයේ මොන ප්‍රදේශයටද බලපාන්නේ කියන එක අනුව රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇහැට සම්බන්ධ මොළයේ ප්‍රදේශයට බලපෑවොත් විවිධ අසාමාන්‍ය දර්ශන පේන්න පටන් ගන්නවා. එතකොට නාසයට අදාළ මොළයේ කොටසට සම්බන්ධ වුණොත්, ඒ කියන්නේ බලපෑවොත් අසාමාන්‍ය ගඳ සුවඳ දැනෙන්න පුළුවන්. ඒ වගේම කතන ප්‍රදේශයට, මොළයේ තිබෙන කතන ප්‍රදේශයට බලපෑවොත් අසාමාන්‍ය කතා වචන පිට නොකරන්න කතා නොකර ඉන්න පුළුවන්. සමහර අපස්මාර රෝගීන් ඉන්නවා කිසිම ප්‍රතිචාරයක් නැතිව බලාගත්තත බලාගෙන ඉන්නවා. ඒකත් ඒ අපස්මාරේ හැදිච්ච වෙලේ ඇති වෙන අවස්ථාවක්. මීට අමතරව අපි පොදුවේ දන්නවා ඇඟේ ගැස්මක් ඇති වෙන්න පුළුවන්, ඇඟ දරදඬු වෙන්න පුළුවන්, සෙම සොටු ගලා එන්න පුළුවන්, දත් පුටු වෙන්න පුළුවන්, දිව හැපෙනවා, එතකොට නොදැනුවත්වම මලපහන් පිට වෙනවා, සිහි නැති වෙන්න පුළුවන්. මේවා තමයි අනෙත් රෝග ලක්ෂණ.
ඔව්, එතකොට දැන් මේ අපස්මාර රෝගී තත්ත්වය සඳහා බලපාන ප්‍රධාන හේතු සාධක මොනවද මේ වන විට වෛද්‍ය විද්‍යානුකූලව හඳුනාගෙන තිබෙන්නේ?
ඔව් මදුර, මම කලින් කිව්වා මේ නිතර ඇති වෙන වලිප්පුව තමයි අපි අපස්මාරය කියලා ගන්නෙ. මේ සඳහා 100%කට හේතු අපිට සොයාගන්න බෑ. ඉතිරි 100%ට තමයි අපිට හේතු පෙන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ මොළයේ සිදුවන ආසාදන, ඒව වෛරස්, බැක්ටීරියා, ඒ වගේම පරපෝෂිත පටිපණුවන් වෙන්න පුළුවන්. ඒ වගේම මොළයේ ඇති වෙන ගෙඩි පිළිකා වෙන්න පුළුවන්. ඒ වගේම ආඝාතය, ස්ට්‍රෝක්, රුධිරයේ වහනය වීම මොළයේ තිබෙන, ඒ වගේම හිසට සිදුවෙන අනතුරු. මීට අමතරව ප්‍රවේණිකව, ඒ කියන්නේ තමන්ගේ ජාන අනුව ඒ පරම්පරාවෙන් පරම්පරාවටත් මේ අපස්මාර රෝගය ගමන් කරන්න පුළුවන්.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ අපස්මාර රෝගය සම්බන්ධයෙන්. මොකද මේ ගෙවිගෙන යන මාර්තු මාසයේ අපස්මාර රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි ඔස්ට්‍රේලියාව පුරා හැඳින්වෙන්නේ. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගෙන සිටින්නේ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත බදුරලිය මහතාව. වෛද්‍යතුමනි, අපි පොඩ්ඩක් දැන් ඔස්ට්‍රේලියාව පැත්තට හැරුණොත් එහෙම, ඔස්ට්‍රේලියාවේ මේ අපස්මාර රෝගය පැතිරීම මේ වන විට වාර්තා වන්නේ මොන ආකාරයෙන්ද?
වඳුර ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලෝකේ පුරා මිලියන 65කට පමණ ප්‍රමාණයක් අපස්මාර රෝගීන් ඉන්නවා. එයින් 80%ක්ම ඉන්නේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල. ඔස්ට්‍රේලියාවේ ගත්තාම රෝගීන් 250,000ක් පමණ සිටිනවා. එනේ 1%ක 2% ප්‍රමාණයකට තමයි අපස්මාර රෝගී තිබෙන්නේ. මේනොත් 40%ක් ඔස්ට්‍රේලියාවේ ළමයි තමා මේ අපස්මාර රෝගයට ගොදුරු වෙන්නේ. මෑත කාලයේදී පෙනී යනවා මේ වයසට ගියායට අපස්මාරයේ රෝගය වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. දැනට 25%ක 30%ක ප්‍රමාණයක් මේ වයසක ආයත ජ්‍යෙෂ්ඨ පුරවාසියන්ට ඔස්ට්‍රේලියාවේ මේ අපස්මාර රෝගය තියෙනවා කියලා මේ දත්තවලින් පෙන්වලා දීලා තියෙනවා.
හොඳයි වෛද්‍යතුමනි, අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ අපස්මාරයට ප්‍රතිකාර තිබෙනවාද කියලා.
මදුර අපි මේ මේ රෝග විනිශ්චය කිරීම ඉතාමත්ම වැදගත් ප්‍රතිකාර වලට කලින්. ඉතින් රෝග විනිශ්චයට වැදගත්ම දේ තමයි මේ අපස්මාර රෝග වැළඳිච්ච වෙලේ සිදු වෙච්ච දේ. ඉතින් ඒ රෝගියාගෙන් ඒ ලැබෙන තොරතුරුත් ඒ වගේම යම් කිසි ඇසින්දුතු සාක්ෂි තියෙනවා නම් ඒක තමයි අතිශයින්ම වැදගත් වෙන්නේ වෛද්‍යවරයෙක්ට මේ අපස්මාර රෝගය රෝග නිශ්චය කරන්න. ඊට අමතරව විවිධ පරීක්ෂණ තිබෙනවා. EEG පරීක්ෂණය මෛදන අවුරුදු 100ක් විතර පරණයි ඒ පරීක්ෂණයට. තවමත් ඒක තමයි අපි ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ. එහි අලුත් ප්‍රවණතාවයක් තිබෙනවා මේ ටෙලිමෙට්‍රික් EEG කියලා වීඩියෝ පාටත් සමග කරන පරීක්ෂාවක්. ඊට අමතරව MRI පරීක්ෂණ තිබෙනවා. විශේෂ අවස්ථාවලදී පමණක් අපි මේ PET ස්කෑන් එහෙම නැත්නම් ෆන්ක්ෂනල් MRI SPECT වේදා ටෙස්ට් වගේ දේවල් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ප්‍රතිකාර කොටස් දෙකකට අයත් වෙනවා. එකක් තමයි මේ ශල්‍ය කර්මයකින් සමහර වෙලාවට මේ අපස්මාරය හොඳ කරගන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් අපස්මාර රෝගීන් බෙහෙත් වලින් තමයි මේ රෝගය පාලනය කරන්නේ. ඉතින් විවිධාකාර ඖෂධ තිබෙනවා. වෛද්‍ය විද්‍යාව දියුණුවත් එක්ක අලුත් ඖෂධ පැමිණෙනවා. ඒ වගේ මා කියන්න කැමති මෑත ඉතිහාසයේ අලුත් පරීක්ෂණවල දත්ත අපිට ලැබෙනවා. විශේෂයෙන්ම කැනබිස් නැත්නම් මේ අපේ සිංහල ජනවාරයේ ගංජා කියන ශාකයේ ආශ්‍රිතව නිෂ්පාදනය කරන ලද ඖෂධවල ඒ ප්‍රතිඵල ලැබීමෙන් පවතිනවා. ඒ ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල අපිට පෙන්වලා දීලා තියෙනවා අලුත් පරීක්ෂණවලින්. ඒ නිසා දැන් ඒ අලුත් ඖෂධ විශේෂයෙන්ම ඉතා දරුණු අපස්මාර රෝගීන්ට වෙනත් කිසිම ඖෂධයකින් පාලනය කරගන්න බැරි අපස්මාර රෝගීන් විශේෂයෙන්ම කියන ග්‍රාවිට් සින්ඩ්‍රෝම් කියලා, ඒ වගේ අපස්මාර රෝගීන්ට මේ කැනබිස් නැත්තම් ගංජා ශාකයෙන් ලබා ගන්න මේ ඖෂධ ගොඩාක් සාර්ථක වෙලා තියෙනවා. මේ ලෝකේ පුරා කරන පරීක්ෂාවක් තවමත් කෙරෙමින් පවතිනවා. මෙල්බර්න් නුවර ඔස්ටින් හෙල්ත් ආශ්‍රිත තමයි ඔස්ට්‍රේලියාවේ මේ පරීක්ෂණ සිද්ධ වෙන්නේ. ඉතින් 2017 ඒගොල්ලොන්ගේ ඒ ප්‍රතිඵල අනුව එහි ඉතාමත්ම සාර්ථක. ඒ නිසා ඇමරිකාවෙත් ඔස්ට්‍රේලියාවෙත් දැන් කැනබිස් නැත්තම් ගංජා ශාකයේ ආශ්‍රිතව නිෂ්පාදනය කරපු ඖෂධ ඉතාමත්ම සීමිත අපස්මාර රෝගීන්ට. හැම කෙනාටම මේක හරියන්නේ ඉතාමත්ම දරුණු අපස්මාර රෝගීන්ට මේක පාවිච්චි කරනවා. ඉතින් අපස්මාර රෝගය කෙනෙක්ට වැළඳුනහම හැමදාම තියෙන්නේ. සමහර අය ගොඩක් හොඳට පාලනය කරගන්නවා. ඉතින් වසර 10ක් අපස්මාර රෝගීන්ට ඒ වලිපුව එහෙම නැත්තම් ෆිට් එක හැදුන්නේ නැත්තම් අපි දාල වශයෙන් ඒගොල්ලෝ අපස්මාර රෝගයෙන් හොඳ වෙච්ච අය හැටියට සලකනවා. අපස්මාර රෝගීන් ගැන කතා කරද්දී තමන් වැදගත් කරුණු කීපයක් මම කියන්න කැමති මදුර, ඒ අය පිහිනීමට වගේ යනවා නම් අනිවාර්යයෙන්ම තවත් කෙනෙක් සමග යා යුතුමයි. ඒ වගේම ගින්දර සහ පොළොව මට්ටමින් උසක යම් දෙයක් කරනවා නම්, රැකියාව කරනවා නම් ඉතාමත්ම පරීක්ෂා සහිත විය යුතුයි. ඒ වගේම පාලනය නොකළ අපස්මාර රෝගීන්ට, කියන්නේ තමන්ගේ රෝගය පාලනය කළ නැත්නම් ඒ අය රියපැදවීම සඳහා ඕස්ට්‍රේලියානු නීති රීති අනුව සුදුසුකම් ලබන්නේ. ඉතින් ඒ අය වෛද්‍ය පරීක්ෂණ සඳහා භාජනය වෙන්න ඕනේ ඒ අයගේ රියපැදවීම බලපත්‍ර ලබා ගන්න. මොකද ඒ අයටත් අනිත් අයටත් අනතුරුදායක වෙන්න පුළුවන්. ඒ වගේම ගුවන් යාන පැදවීම සඳහා බලපත්‍රත් පාලනය නොකළ අපස්මාර රෝගීන්ට ලබා දෙන්නේ නැහැ.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවේ අපස්මාර රෝගී තත්ත්වය පිළිබඳව, මොකද මේ ගෙවිගෙන මාර්තු මාසය ඔස්ට්‍රේලියාවේ අපස්මාරය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි හැඳින්වෙන්නේ. අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතාව. අපි බොහොමත්ව ස්තුතිවන්ත වෙනවා වෛද්‍යමනි, ඔබතුමාට මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මදුර.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.